මහාසංගරත්නයෙන් අවසරයි. සද්ධා සම්පන්න පිනවත් සිල්මෑණිවරු වරක් ප්‍රමුඛ සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පුමතුනි, මේ පිනවත් හැම දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සසර දුකින් නිවන සත්‍යයෙන් ගෙදක් ඉස්සලා ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව අර්ථය තේරුම් අරගෙන තමන්ගේ ජීවිතය තුළින් යොදාගන්නේ කොහොමද කියලා ඊට පස්සේ ටිකක් ඒ ධර්මය තුළ ප්‍රායෝගික විදිහ හැටි පුරුදු පුහුණු කරගන්නවා කියන මෙන්න මේ බඳු කලන ධර්ම රාශියක් සිද්ධ කරන්නටයි. විශේෂයෙන්ම අපි හැම දෙනාම ලඟපු මේ ශන සම්පත්තිය අත නොහැරෙන විදියට මේ බුද්ධෝත්පාද කාලයේ අපෙන් ගිලිලා නොවන විදියට මේ සද්ධර්මයේ අනුව ජීවත් වෙලා සසර දුක අවසන් කරගන්නට ඕන කියන කලන අදහස් කලන සිද්ධාත්වය යදමින් හැම දෙනාම පැමිණිය කටයුතු කරන්නේ. ඉතින් මේ පින්වතුන්ට මුලින්ම මතක් කරනවා අද දවසේදී අපි හැම දෙනාම ඉතා දීර්ඝ සංසාර ගමනක යන අය. මේ දීර්ඝ සංසාරය අපි හැම කෙනෙක්ම බොහෝ කුරු කටුකු තියුණු දුක් වේදනා විඳලා සතර අපායන් වල ඉපදිලා බොහෝ දුක් විඳලා ආපු අය. ඉතින් අද දවසේ හරි අපි මුක්තිමත් වෙන්න තෝරන්නේ බුදුරජාණන් වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් දේශනා කළ ධර්මයේ ටිකක් තේරුම් කරගෙන ජීවිතය තුළින් ඒ ධර්මය දකින වැඩ පිළිවෙලක් හදාගන්න ආපෝ සසරට වැටුණොත් අපිට අපිව බේරගන්න කවුරුවත් දෙන්නේ නැහැ. ඒකම මේ වගේ වටිනා ශ්‍රණ සම්පත්තියක් ලැබිලා ඒකින් ප්‍රයෝජනයක් නොගත් කාරණාවම මේ වගේ වටපිටාවක් අපිට නොලැබෙන්න හේතුයි කියන එක මතක් කරනවා. ඒ වගේම මේ හැම දිනකට මතක් කරනවා අද දවසේදී කරනවා දෙන්න තහන් කරුණු ටික ඉතාමත්ම හොඳින් ශ්‍රවණය කරන්න කියලා. මොකද ධර්මය වැරදුනොත් වරදින්නේ අර්ථය, අර්ථය වැරදුනොත් වරදින්නේ ප්‍රතිපදාව, ප්‍රතිපදාව වැරදුනොත් වරදින්නේ ප්‍රතිවේදේ නැත්තම් ඵලයේ. ඉතින් ඒ නිසා මේ කරුණු ටික හොඳට අහලා ඒ ධර්මයේ ඉතාමත්ම නිවැරදිව අපි දැන හඳුනගෙන තිබුණොත් අපිට පහසුවෙන්ම ඒ ධර්මයේ තේරුම් ගැනීම තුළින්ම ඒ තුළින් පෙන්වන අර්ථය අපිට දකින්න පුළුවන්. ඒ ධර්මයේ අර්ථය වැටහෙනකොටම අපිට ප්‍රතිපදාව උපදිනවා. අනේ මේ දුක්ඛගත සසර ගමන නිමා කරන්නට අපි කටයුත්තේ එහෙනම් මෙන්න මේ කාරණාව නේද කියලා. ඊට පස්සේ ඒ තමන්ටම තේරෙන ඒ ගමන් මාර්ගයේ ඔස්සේ අප්‍රමාදීව නොයෙක් නොයෙක් කටයුතු කාරණා තිබුණත් ඒවා අතරතුර පවා සිහිනුවන යොදා ගන්නකොට අනුක්‍රමයෙන් ආශ්‍රය ධර්මයන් ක්ෂය වෙලා අනාශ්‍රව චේත විමුක්ති ප්‍රඥා විමුක්තිය දිට්ඨ ධම්මව සාක්ෂාත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. සියලු දුක අවසන් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ අර්ථය සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍යම අවශ්‍යයි ඉතාමත් නිවැරදිව ධර්මයේ තේරුම් ගන්න එක. ඉතින් ධර්මය වැරදුනොත් අර්ථය වරදිනවා. ඒ කියන්නේ ප්‍රතිවේදේ ප්‍රතිඵලය වරදිනවා. අපි ධර්මයේ දන්නේ නැති හින්දායි නිවන් දකින්න කියන අදහස තුල ඉඳගෙන වුණත් අපි එක එක්කෙනා තාවකාලික දේවල් වලට ක්‍රම වලට රැවටෙන්නේ. පින්වතුනි, අද දවසේදී මේ ලෝකෙ දිහා බැලුවාම අපිට එක කාරණාවක් පේනවා, කාරණාවක් තේරෙනවා. ඒ තමයි අපි හැම කෙනෙක්ම බැලුවොත් කනබුන ආහාරයෙන් හැදුණු පඨ වියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයෙන් නිර්මිත ඒ වගේම නොයෙක් විදිහ ලෙඩ රෝග වලට භාජනය වෙන ක්‍රමක්‍රමයෙන් ජරා ජීර්ණ ස්වභාවයට පත් වෙන ඒ වගේම නැසිලා විනාශ වෙන්න පුළුවන් මේ කය මම මගේ ආත්මයයි කියන තැනක පිහිටලා ඉඳගෙන මේ කය මම කියන තැනක තබාගෙන ඒ මම නිවන් දකින්න උත්සාහවත් වෙනවා කියන තැනක් තමයි අද හැමෝම කරන්නේ. මේ ශරීරය මේ රූපය මේ මම වෙලා ඒ මම සෝවාන් වෙන්න සකදාගාමි වෙන්න රහත් වෙන්න අනාගාමි වෙන්න රහත් වෙන්න උත්සාහවත් වෙනවා. එබඳු තැනක ජීවිතය දැකලා තියාගෙන ඒ මම නිවන් දකින්න උත්සාහවත් වෙනවා. අජරාමර කම සාක්ෂාත් කරගන්න උත්සාහවත් වෙනවා. නමුත් පින්වතුන්ට කෙටියෙන් මට මතක් කරන්න තියෙන්නේ ජරා මරණ ධර්මතාවයක ජීවිතය බැඳිලා තියාගෙන අපි හොයන අජරාමර කම මොකක්ද? නමුත් හොඳට අපි සිහි කළා නුවණින් බැලුවොත් අපේ ජීවිතයට අද දවසේදී ජරා මරණ දුක යම් ධර්මතාවයකින් පැමිණෙනවා නම් ඒ ජරා මරණ දුකෙන් ඈතර වීමම අජරාමරකමයි මිසක තව ඒ ජරා මරණ ධර්මයේ මම වෙලා මගේ වෙලා මගේ ආත්මය වෙලා ඒ මම නිවන් දකින්න යන ගමනක් නෙමෙයි. ඉතින් ඒ නිසායි අපි මේ ධර්මය හරියට තේරුම් ගන්නට ඕනේ. නැතිනම් මේ රූපമിതി මේ කය මමම වෙලා මේ කය ඇත්තම වෙලා ඒ මම නිවන් දකින්න හදනවා කියන තැනකින් ඒ මම ධ්‍යාන වලටපත් වෙනවා කියන තැනකින් මට ධ්‍යානයක් ලැබුණා කියන තැනකින් අද කෙටි ක්‍රමයකින් අපි සතුටු වෙනවා. ලෝකයා සතුටු වෙනවා. මේ පුද්ගල භාවයේ එහෙමමයි. මේ කය තමන් කියන බිම්ම එහෙමමයි. මේ කය නිසායි තමන් ලෙඩ වෙන්නෙක් වෙලා තියෙන්නේ. මේ කය නිසායි තමන් ජරාවටපත් වෙන්නෙක් වෙලා තියෙන්නේ. මේ කය නිසායි තමන් මරණයටපත් වෙන්නෙක් වෙලා තියෙන්නේ. අජරාමරකම තමන් සන්තක නොවේ ජරා මරණ ධර්මෙන් යුක්ත වෙලා තියෙන්නේ මේ කය ජීවිතයේ වෙච්ච වැරද්දෙන්. එබඳු කය ජීවිතය කරගත් තැනක තියාගෙන අපි අජරාමරකම හොයනවා. එතකොට මේ කය ජීවිතය වෙච්ච කමින්ම අජරාමරකම අපිට සාක්ෂාත් නොවන කියන කාරණාව පෙනෙන්නේ අපිට. ඉතින් මෙතෙන්දි මේ පින්වතුන්ට මුලින්ම මතක් කරනවා ගොඩාක් බුද්ධිමත් වෙන්නට ඕනේ. ගොඩාක් නොවනෙත් එක් වෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවෙම සහේතුක වෙන්නට ඕනේ. අපි ඉන්න තැන හඳුන ගන්නට ඕනේ. මගේ ජීවිතයේ අද ජරා මරණ ශෝක පරිදේව දුක් තුමස් වලින් යුක්ත නම් එබඳු ධර්මතාවයෙන් මිදීමම විමුක්තිය එබඳු ධර්මතාවයෙන් මිදීමම නිවන මිසක එබඳු ධර්මතාවයක පිහිටලා තව නිවනක් හොයන්න ධර්මවා උත්සාහවත් වෙනවා කියන අදහස අයින් කරගත යුතුයි කියන කාරණාව මතක් කරනවා මම. ඒ අර්ථයේ විමුක්තන්ත තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට වටනා දහම් කරුණ ටිකක් ඉස්සෙල්ල කියලා දෙන්නම්. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුක්ත නිකායේ දෙවනි කාණ්ඩේ තියෙනවා රෝහිතස්ස කියලා සූත්‍රය. එක්තරා දවසක් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ මධ්‍යම රාත්‍රියේදී මුළු ජේතවනාරාමයේම බබළුමින් එක්තරා මහේසාක්‍ය දෙවියෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. රෝහිතස්ස තමයි මේ දෙවියගේ නම. මේ රෝහිතස්ස දෙවියා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා එකත් පසක් ඉඳගෙන ප්‍රශ්නයක් අහනවා. ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් වහන්සේ යම් තැනක ඉපදීම නැත්තම් යම් තැනක ලෙඩවීම නැතිනම් යම් තැනක ජරාව තිරණ භව නැත්තම් යම් තැනක මරණය නැත්තම් යම් තැනක චුත වීම නැත්තම් ඉපදීම පහළ වීම නැත්තම් එබඳු ලෝකයේ කෙලවරකට එබඳු තැනකට පාගමනින් යන්න හෝ ගිහිල්ලා දැනගන්න හෝ දකින්න හෝ තැනෙන්න පුළුවන්. යම් තැනක ඉපදීම නැතිනම් ජරාව නැතිනම් මරණය නැතිනම් හට ගැනීම නැතිනම් නැතිවීම නැතිනම් එබඳු ලෝකයේ කෙලවරකට කෙලවරක් පාගමනින් ගිහිල්ලා දැනගන්න හෝ දකින්න හෝ ඉතින්ට පැමිණෙන්න පුළුවන්. එබලාද බුදුරජාණන් වහන්සේ දේශනා කරන රෝහිතස යම් තැනක ඉපදීම නැතිනම් දිවීම නැතිනම් මරණය නැතිනම් පහළ වීම නැතිනම් චුත වීම නැතිනම් එබඳු වූ ලෝකයේ කෙලවරකට පාගමනින් ගිහිල්ලා දැනගන්න හෝ දැකගන්න හෝ පැමිණෙන්න පුළුවන් කියලා මම කියන්නේ. ඒක නැහැ. නමුත් ලෝකයේ කෙලවරකට නොගොස් ලෝකයේ කෙලවරට නොගොස් දුක් කෙලවර කරන්නත් බෑ. රෝහිතස මම ඒ ලෝකයේ කෙලවර සංඥා සහිත මනස සහිත මේ බබ්බයක් පමණ ශරීරය තුලින්ම ඒ ලෝකයක් ඒ ලෝකයේ හට ගැනීමත් ඒ ලෝකයේ නිරෝධයත් ඒ ලෝකයේ නිරුක්ත කරන ප්‍රතිපදාවන් පනවමි. එවලාවිදී මේ රෝහිතස්ස දෙවියා මතක් කරනවා ඒ කාන්තෙන් අද්භූතයි ඒ කාන්තෙන් ආශ්චර්යයි ශ්‍රවණ භවත් ගෞතමය මෙන්න මෙහෙම වචනයක් ප්‍රකාශ කරනවා නම් යම් තැනක ඉපදීම ජරාව මරණය නැත්තම් හට ගැනීම උපාදේ නිරුද්ධ වෙන ධර්මතාවේ යම් තැනක නැත්තම් ඉබඳු තැනකට පාගමනෙන් ගිහිල්ලා දකින්න දැනගන්නව දකින්නව තැමිනෙන්නව බෑ කියලා වචනයක් කියනවා නම් ඒ කාන්තෙන් එක අද්භූත ආශ්චර්යයක්. මොකද මේිට පෙර මේ මනුස්ස ලෝකෙම මම රෝහිතස්ස කියලා මහත් එර්ති ඇති කෘෂිවරයෙක් වෙලා හිටියා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ එදා මට හිතුණා මේ ලෝකයේ කෙලවරකට යන්න තියෙනවා නම් හොඳයි ගියොත් හොඳයි කියලා. භාග්‍යවතුන් වහන්සේ එදා මට මෙන්න මෙහෙම ජවයක් තිබුණා. මනාකොට හික්මන ලද ඉතාමත් දක්ෂ ජව සම්පන්න දුනු දීවායකුට තල්කොලයක් හිල් වෙලා හිල් වෙන්න විදිනවා කියන එක ඒ තරම් අපහසු දෙයක් නෙමෙයි. බොහොම සරල වැඩක්. ඉතින් එබඳු ජවයක් මට තිබුණා. ඒ මට නිබඳු පාගමනක් තිබුණා. මහා සමුද්‍රයේ මෙහා ඉවුරේ එක කකුලක් කියලා ඉතුරු කකුල මහ මොහොතේ මෙහා පැත්තේ තියන්න පුළුවන්. නිබඳු পদවි ඉතිහාසයක් මට තිබුණා. ඒ මම ලෝකේ කෙලවරකට යන්නට ඕනේ කියලා. යම් තැනක ඉපදීම නැතිනම්, දිවීම නැතිනම්, මැරීම නැතිනම්, හටගැනීම චුතවීම නැතිනම්, එබඳු තැනක් මම හොයන්නට ඕනේ. එබඳු තැනකට පැමිණෙන්නට ඕනේ. එබඳු ලෝකේ කෙලවරකට යන්න ඕනේ කියලා මම කියා. ආහාර පාන ගන්න වෙලාවක්, වැසිකිලි කැසිලි කරන වෙලාවක්, මොහොතක් ශරීර විඩාවන් සංසිඳවා ගන්නට විවේක ගන්න මොහොතක් හැරෙන්න එබඳු পদවි ඉතිහාරයක් තියෙන අරබඳු ජවයක් තියෙන මම ලෝකේ කෙලවරක් හොයන්න අවුරුදු 100ක් පුරාවට ගියා. ඒ ගිහිල්ලා ලෝකේ කෙලවරකට පැමිණෙන්න දැරුවම මම කලුරේ කළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නම් පාගමනේ ගිහිල්ලා ලෝකේ කරන්නේ ලෝකේ කෙලවරකට යන්න පුළුවන් කමක් නැහැ කියලා ඒකාන්තයෙන් ඒ වචනේ මනාව වචනයක්මයි කියලා මතක් කළා. ඉතින් එතනදී බුදුරජාණන් වහන්සේකෙන් පෙන්වුවා මේ ශරීරයෙන් ගිහිල්ලා මේ ශරීරේ උදව් කරගෙන අජරාමර ඒ ලෝකෙන් ඊතර ලෝකෝත්තර ධර්මතාවයකට යන්නට බෑ. හැබැයි ලෝකයේ කෙලවරකට නොගොස් දුක් කෙලවර කරන්නත් කියලා පෙන්නලා ලෝකයේ කෙලවරකට ගියොත් දුක් කෙලවර කරන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ ලෝකයේ කෙලවලකට යන ගමන් මාත හඳුනා ගන්න අපිට ක්‍රම උපායක් දීලා තියෙනවා. මොකද්ද? සංඥාව සහිත විඥානයේ සහිත නැත්නම් මනස සහිත මේ බඹයක් පනම තමන ශරීරය තුළම. මොකද එහෙම පෙන්නේ මේ ශරීරය තුළ කිව්වට මලමිනියක එහෙම නැහැ. ඒකයි සංඥා සහිත විඥානයේ සහිත බඹයක් පමණ මේ ශරීරය තුළම ලෝකංච පඤ්ඤාවේ මම ලෝකේ පනවයි. ලෝකයේ සමුදය ලෝකේ හටගන්නා ක්‍රමයක් පනවනවා. එතකොට ඒ ලෝක නිරෝධියත් පනවනවා. ලෝක නිරෝධ ගාම ප්‍රතිපදාවත් පනවන්න කිව්වා. එතකොට අපි මේ ටික හොඳට තේරුම් ගත්තොත් අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. මේ චතුරාර්ය සත්‍යෙ තව නම ලෝකංච පඤ්ඤාපේ මේ කියලා කිව්වේ. ලෝකේ කියලා කිව්වේ දුක්ඛ සත්‍යෙ තව නම ලෝක සමුදය සමුදේච්ච පඤ්ඤාපේ ලෝක සමුදය කියලා කිව්වේ සමුදේ සත්‍යෙ තව නම ලෝක නිරෝධංච පඤ්ඤාපේ ලෝක නිරෝධය කියලා කිව්වේ නිරෝධ සත්‍යයට තව නම ලෝක නිරෝධ ගම් පටිපදා කියලා කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගයට තව නම. එතකොට කොහොමද සංඥාව සහිත මනස සහිත මේ බඹයක් වුණු ශරීරය තුළම අපි ලෝකයක් ලෝක සමුදියක් හඳුනගන්නේ කියලා පොඩ්ඩක් බලමු. ඒ ධර්මයේ තෝරගත්තම අපිට අර්ථයක් මතුවෙනවා. ඒ අර්ථය බලාගෙන ඊට පස්සේ ප්‍රතිපත්තිය නැත්තම් ප්‍රතිපදාව තියෙනවා. ඒ ප්‍රතිපදාව මත අපිට අපි බලාපොරොත්තු වෙන ඵල දුකේ නිස්සාරණය ලැබෙනවා. එතනදී ලෝකයේ කියලා කියන්නේ මොකක්ද කියලා ගත්තොත් ඔබට මට අද දවසේදී සතුටු වෙන්න පුළුවන් දුක් වෙන්න පුළුවන් ජරා මරණ ශෝක පරිදේ දුක් දුමනස් විඳින්න පුළුවන් ශේෂ්ත්‍රයක් තියෙනවා. අන්න ඒකටයි ලෝකයක් කියන්නේ. ඒ කියන්නේ ඔබට අම්මා තාත්තා දුව දරුවෝ ඥාති හිතයිසින් හිටියා ඉන්නවා කියලා හම්බ වෙන තැනක් තියෙනවනේ. ඔබට ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් තිබුණා තියෙනවා කියලා හම්බ වෙන තැනක් තියෙනවනේ. ඔකට තමයි ලෝකය කියන්නේ. මොකද ඒ ඉන්න හිටපු ඥාතිවරු එක්කෙනා දෙන්න මැරෙනකොට ලෙඩ වෙනකොට ඕගොල්ලන්ට දුක් දුන්නස් වෙනවනේ. ඒ ඥාතින්ට හිතේසිය අයට ලාභයක් යහපතක් ඇති වෙනකොට ඕගොල්ලන්ට සතුට සුම්පස දැනෙනවනේ. ඕගොල්ලන්ට භවෝග සම්පත් ලැබෙනකොට සතුට ලැබෙනවනේ. තියෙන භවෝග සම්පත් නැති වෙනකොට දුක දැනෙනවනේ. ඕගොල්ලන්ට මේ සතුට වෙන්න පුළුවන් දුක වෙන්න පුළුවන් ශේත්‍රය තමයි ලෝකෙ කියලා කිව්වේ. මෙහෙම ගත්තාම මේ තමන් ඉන්නවා කියලා දැනෙනකම ඊට පස්සේ මගේ අම්මා තාත්තා සහෝදර සහෝදරිය ඥාති හිතයිසින් අඳුරන අය කෙවල් දුරවල් කියලා මෙන්න මේ ටික තමයි ලෝකෙ. දැන් අපි මේක හොඳට තේරුම් ගන්නට ඕනේ සිද්ධිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකය බම්බයක් වමන ශරීරයෙන් පණවෑම කියලා. නමුත් අපි දන්නවා අපිට තේරෙන්නේ මොකද්ද? අපි මේ ශරීරය ඇතුළේ ඉඳගෙන නෙමෙයි අපි දුක් විඳින්නේ. බාහිර අපේ අම්මා ළඟ වෙච්ච හින්ද, තාත්තා නැතිච්ච හින්ද, පුංචි අම්මා ආච්චි නැතිච්ච හින්ද තමයි අපි දුක් විඳින්නේ. දුකාවේ කියන තැනක අපි ඉන්නේ. එතකොට මේක උනේ, මේක වෙන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් නුවණින් බලමු. අද දවසේදී ඔගොල්ලෝ ඔක්කොටම අපි හැමෝටම හම්බ වෙන ලෝකයක් තියෙනවනේ. මේ ලෝකේ අපි හැමෝටම හම්බ වෙන්නේ බාහිර ආයතන ටිකෙන්. ඇහැට පිටින් දින රූප පැත්තෙන්, සද්ද පැත්තෙන්, ගන්ධ පැත්ත, රස පැත්ත, පොට්ටබ්බ පැත්ත, ඒ කියන්නේ ඇහෙන් බලලා සතුට වෙන්න පුළුවන් වස්තු, අසතුට වෙන්න පුළුවන් දේවල්, සතුට අසතුට ඇති කරගන්න පුළුවන් නෑදෑයෝ ඉන්නවා කියලා අපිට පේන්නේ නේද? එහෙනම් මේ අර්ථය අපි මෙන්න මෙහෙම තේරුම් ගත යුතුයි. මෙතන ගොඩාක් සියුම්ව හිතන දෙයක්. පෙර ජීවිතේ අවිද්‍යා කර්ම කියලා කර්ම කෙලෙස් ටික නිසා අපි හැම කෙනෙක්ම ප්‍රතිසන්දි වශයෙන් මෙතෙන්ට පැමිණියන්නේ විඥාණය මෞතුසකට දැකගත්තාම මේ කය නාම රූප ආදී වශයෙන් සම්මිශ්‍ර වෙලා ආයතන ටික හැදිලා ආයතන වලට බාහිර ආයතන ටික ස්පර්ශ වෙලා නොයෙක් අරමුණු නිසා වේදනා පහළ වෙනකොට කෙටියෙන් ගත්තාම අපි උත්පත්ති වශයෙන් මේ කය හදාගෙන මෙතෙන්ට එනකොට අපි අරගෙන ආවේ පෙනෙනවා කියන ධර්මතාවය ඇති වෙන සිද්ධාන්ත ටික විතරයි. ඒ වගේම මේ කය හදාගෙන මෙතෙන්ට එනකොට සද්දයක් ඇහෙනවා කියන ධර්මතාවය විතරයි අපි හදාගෙන ආවේ. ඒ උපත් වශයෙන් අපි පෑමෙන්නකොට මේ ආයතන ටිකේ මේ පෙනෙනවා කියන සිද්ධියේ සැබෑම ඇත්ත අපි කිව්වොත් සැබෑම ඇත්ත ටීවී එකකට පෙනෙන රූපවල රූප ඇතුලේ ඇත්තටම සත්පුද්ගල ආත්ම නැති නමුත් රූප පෙනෙනවනේ. රන් රිදී මුතුමැණික් කියලා අද අපිට වටිනාකම දැනෙන දේවල් තිබුණට නමුත් එබඳු රූප පෙනුණා. ඒ රූප ඇතුලේ පුද්ගලිය හෝ වටිනා හෝ කම් මුකුත් තිබුණේ නැහැ. ඒ කියන්නේ ඇස් ඉදිරි පිටට පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු ඇසුරු කරගත්ත තැනක පෙනුණු වර්ණ සටහන් මාත්‍රයක්, චිත්‍ර මාත්‍රයක් විතරයි තිබුණේ. ඒ හටගත් ස්කන්ධ ටිකේ සැබෑ ඇත්ත තමයි ශුන්‍යතයි. සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර ශුන්‍යත ස්කන්ධ ටිකක් තිබුණේ. ඒ වගේම අප්පනේතයි ප්‍රාර්ථනා වශයෙන් ගන්න අනේ මේ මගේ දරුවා මේ වගේ දරුවෙක් මට ලැබෙනවා නම් හොඳයි කියලා ප්‍රාර්ථනා කරන්න, අනේ මේ වගේ රත්තරන් ටිකක් මේ වගේ මුතුමැණික් ටිකක් මට තියෙනවා නම් හොඳයි කියලා ප්‍රාර්ථනා කරන්න වගේ වස්තු මේ ආයතන ඇතුලේ තිබුණේ නැහැ. අපි උත්පත්ති වශයෙන් එනකොට පෙනෙන බව තිබුණා, ඇහෙන බව තිබුණා. පකති මිදම් වික්ඛවේ චිත්තං හිතේ ප්‍රකෘතිම ස්වභාවේ මේ එතන බොහොම ප්‍රභාස්වර මනසක් තිබුණේ. ඔබඳු සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර ශුන්‍යත ස්කන්ධ ධාතු ආයතන ටිකක් තමයි ඔබටත් මටත් උරුම වෙලා තිබුණේ. ඒ වගේම ඒ ස්කන්ධ ධාතු ආයතන ටිකේ ප්‍රාර්ථනා කටයුතු කිසිම වස්තුවක් නැති අප්‍රණී හිත ස්වභාවයක් තමයි තිබුණේ. ඒ වගේම ඇලෙන්න බැඳෙන්න සතුටු වෙන්න, ඒ වගේම අමනාප වශයෙන් ගැටෙන්න අකමැති වෙන්න දුරස් වෙන්න තියෙන හේතු නිමිති කිසිවක එක තිබුණේ නැහැ. කාම ලෝකයකට අයිති, රූප ලෝකයකට අයිති, අරූප ලෝකයකට අයිති කිසිදු වස්තුවක් ඒක තිබුණේ නැහැ. භූමියක් විතරයි, ඉඩමක් විතරයි. හිස් ඉඩමක්. මුකුත් තැළ භෝග ඔබට හාලවිල සතුට වෙන්න පුළුවන් ගඩා ගෙඩි තියෙන ගස් කොළන් තියෙන මුකුත් ඒක තිබුණේ නැහැ. හිස් ඉඩමක්, හිස් බිමක්, පොළවක්, සංකතයක් විතරයි සකස් වෙන්නේ. ඔබෙත් මගෙත් මනස ටික 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 මොහු පුරන්න මොහු පුරන්න. ඉද පරිපක්කිතා ආයතනාන මේ ආයතන මොහු පුරා යන්න යන්න මෝහ අවිජ්ජා ආයෝහන සංඛාර නිකාන්ත තණ්හා උපගමන උපාදානං චේතනා භව කියන මෙන්න මේ ධර්මතා පහ එන්න එන්න වර්ධනය වෙන්න ගත්තා. මේ හිස් ඉඩමේ අපි වගක් කරන්න ගත්තා. මේ සත්ත්ව පුද්ගල ආත්ම භාවයකින් තොර ශුන්‍යත ආයතන ටිකට කෙලෙස් එකතු වෙන්න ගත්තා ටිකට. මේ ආයතන ටිකේ ඇත්ත ඇත්ත හැටි දන්නේත් නැහැ. මේ ආයතන ටිකේ සැබෑ ස්වභාවය කියලා දෙන්න කෙනෙක් හිටියෙත් නැහැ. ඒ හින්දා ඇත් ඉදිරි පිටට යම් වස්තුවක් පෙනෙනකොට ඒ පෙනෙනදී නිර්මාණය වෙලා තිබුණ බොහෝම පිරිසිදු වටපිටාවක් පෙනෙනවා. ඒ පෙනෙනදී ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා අපි පෙනෙන දෙයට කැමැත්ත ආශාව කියන ගතියෙන් තමයි මේ පෙනෙන අරමුණ ඇසුරු කළේ. ඊට පස්සේ ඒ පෙනෙන දේ ඊට කැමති කියලා හිතේ තියෙන කැමති ගතියක් දෙක එකට එකතු කළා. බාහිර පැත්තේ වටිනා කැමති දේවල් තියෙනවා කියලා දැනුමක් ඔබ තුල හැදුණා. ඊට පස්සේ මේ පෙනෙන දෙයට චේතනා වශයෙන් මේ අපේ අම්මනේ, මේ අපේ තාත්තනේ, මේ අපේ අයියානේ කියලා පෙනෙන රූපවලට අපි මෙහෙම හිතන්න ගත්තා. හිතලා ඒකට කැමැත්තෙන් ඇසුරු කරන්නත් ගත්තා. ඒ පෙනෙන දේ එල්බගෙන තමන්ගේ පැත්තෙන් හිත හසුරවනවා අපි කැමති විදියට, අකමැති විදියට, සත්වයක හැටියට, පුද්ගලයෙක් හැටියට. ඊට පස්සේ වෙන දේ දන්නවද? පෙනුණු දේ තමන් හිතපු දේ දෙකම එකට එකතු කළා. පෙනෙන පැත්තේ රූප ටික අරගෙන අපිට මෙමි ටිකක් හැදුනා. බාහිර රූප වල අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, අයියලා ඉන්නවා, රන්තු දී මුතුමැණික් තියනවා කියලා. අද ඔබට සැප දුක් විඳින්න පුළුවන් ඔය ලෝකය ඔබ පුරාණ කර්මයකට උප්පත්ති වශයෙන් ඔබට ලැබුණු විපාකයක් නෙවෙයි. ඔබට ලැබුණේ හිස් ඉඩමක් විතරයි. කෙලෙස් කර්ම මොකුත් නැති ප්‍රතිසන්දි විපාකයේ හැටියට ආයතන ටික විතරයි ලැබුණේ. ඔය ආයතන ටික පිරිසිඳ නොදන්නා අවිද්‍යාව විතරයි ඒ කාලේ තිබුණු ක්ලේශ අනුසයකට තිබුණේ. ඒ ටිකට වර්තමාන අවිද්‍යා කර්ම තණ්හා උපාදාන කියන ඔබේ තියෙන ගති ටික එකතු කළා. අර ප්‍රතිසන්දි විපාක ස්කන්ධ ටිකට ඇත්ත නොදන්නා කම නිසා කර්ම කෙලෙස් කියන ගති ටික ඔබේ මනසෙන් තබලා බාහිරෙන් ලැබුණු ටිකකුත් ඔබේ අතින් දහපු ටිකකුත් දෙකම එකට එකතු කළා. ඔබ තුල කෝණයක් හැදිලා තියෙනවා. බාහිර පැත්තේ මිනිස්සු ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, සත්තු ඉන්නවා, දුවදරුවෝ ඉන්නවා කියලා. මේ ඔබට පෙනෙන්නේ අද මිනිස්සු ඉන්නවා, සත්තු පුද්ගලයෝ ඉන්නවා කියලා ඔබට පෙනෙන්නේ. ඒක හරි. හැබැයි ඕගොල්ලෝ දැනගන්න ඕන එක දෙයක් තියෙනවා. ඕගොල්ලන්ට මෙහෙම පෙනෙන්නේ ඕගොල්ලන්ගේ කර්මයට විපාකයක් හැටියට. ඕගොල්ලන්ට මේ දරුවෝ හැටියට පෙනෙන හින්දායි සැප දුක් විඳින්න පුළුවන්. මේ රන් රිදී මුතු මැදික් හැටියට මේ ස්පර්ශ ආයතන හය තියෙනවා කියලා පෙනෙන හින්දායි ඕගොල්ලන්ට සැප දුක් විඳින්න පුළුවන්. ඔය විදිහට පෙනෙන්නේ සතර මහා ධාතුව තියෙන තැනක ඔය විදිහට ඕගොල්ලන්ට පෙනෙන්නේ නැත්තම් ඕගොල්ලන්ට කාම ලෝකේ විපාකයක් නැහැ. සතර මහා ධාතුව තැනක මේ දරුවා කියලා පෙනෙන හින්දායි, මේ අම්මා තාත්තා කියලා පෙනෙන හින්දායි, මේ රන් රිදී මුතු මැණික් කියලා පෙනෙන හින්දායි ඕගොල්ලන්ට ඒ වේක ඇලෙන්න පුළුවන්, ගැටෙන්න පුළුවන්, ලබා ගන්න පුළුවන්, උරුම කර ගන්න පුළුවන්, දුරස් කර ගන්න පුළුවන් කියන තැනකින් සැප දුක් විඳින්න පුළුවන්කම තියෙනවා. දැන් ඕගොල්ලෝ දන්නේ නැතිනම් අපි මේ විදිහට සැප දුක් විඳින්නේ අපේ කර්මයකට විපාකයක්. ඒ කර්මය උප්පත්ති වශයෙන් අරගෙන ආපු ටිකක් නෙමෙයි. මේ හිස් ඉඩමේ, මේ හිස් ආයතන ටිකේ වර්තමානයේ වපුරපු කෙලෙස් කර්ම ටිකක ප්‍රතිඵලයක් ඕගොල්ලෝ මේ විඳින්නේ. ඒක උප්පත්ති වශයෙන්ම තිබුණනම් ඔය කාම මට්ටමින් ජීවත් වෙද්දී අපිට විඳින්න බෑ. නමුත් බලන්න කෙනා කෙනා දකින්න ඔබටයි මෙහෙම පෙනෙන්නේ, මටයි මෙහෙම පෙනෙන්නේ. ඒකයි සතර මහා ධාතුයෙන් හැදුණු කන්නබන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපമിതി මට අම්මා වගේ පෙනෙන්නේ. මගේ කර්මෙට විපාකය. ඒ රූපයේ විපරිණාම වෙනකොට අනේ මගේ අම්මා ළඩ වෙලා, මගේ අම්මා දැන් ගොඩක් වයසයි, අම්මා මැරෙයි කියලා ප්‍රේමිය විපයෝග දුක්ඛයක් මට එද්දී ඒ දුක ඕගලන්ට එන්නේ නැහැ. ඇයි එහෙම එන්නේ නැත්තේ? ඉතින් ඔය මෞමල දුක කියන එක බාහිර ආයතනය තුළ තිබුණු එකක් නම් ඔබටත් ඒ රූපේ පෙනෙනවනේ, මටත් පෙනෙනවනේ. ඒ රූපේ ළඩ වෙනකොට මැරෙනකොට ඔබටත් මෞමල දුක ලැබෙන්න ඕනේ. නමුත් ඔබට දැනෙන්නේ අහවල් ස්වාමීන් අම්මට මෙහෙම වෙලාන්නේ, අහවල් උපාසකම්මට මෙහෙම වෙලාන්නේ කියලා දැනේ. දුකකේ ඒත් මට අම්මට වෙච්ච දුක එන්නේ ඔබලට. ඒ වගේමයි ඕගොල්ලන්ට මේ රූපේ අම්ම කියලා පෙනෙන්නේ, කෙනා කෙනාට මේ මගේ දුව පුතා කියලා පෙනෙන්නේ. ওই පෙනෙන විදිහටයි ඔබ සැප දුක් විඳින්නේ. මේ වස්තු මෙච්චර වටිනවා නොවටිනවා කියලා ඕගොල්ලන්ටයි පෙනෙන්නේ. ඒ පෙනෙන විදිහටයි ඕගොල්ලෝ සැප දුක් විඳින්නේ. අද යම් විදිහකට සැප දුක් ඕගොල්ලෝ විඳිනවා නම් ඒ විඳින්නේ ලෝකය නැත්තම් ආයතන ටික තියෙන තැන ඕගොල්ලන්ට මෙහෙම පෙනෙන හින්දායි. ඕගොල්ලන්ට ওই පෙනෙන කම ඇති වෙලා තියෙන්නේ, ওই පෙනෙන ලෝකය ඇති කරලා තියෙන්නේ, ওই විදිහට පෙනෙන කම ඇති කරලා තියෙන්නේ කර්මය. ඒකයි බම්බයක් වමන ශරීරයෙන් ලෝකයෙන් පනවමි කියලා කිව්වේ. ඕගොල්ලන්ට මෙහෙම පෙනෙන කම ඇති කරලා තියෙන්නේ මේ තමන්ගේ කර්ම භවය තමන් පැත්තේ. ඒක අපි දන්නේ නැත්තම් අපි හිතාගෙන අපි උප්පත්ති වශයෙන් එනකොට අම්මල තාත්තල සහෝදරයෝ රන් රිදී මුතු මැණික් කියන වටිනා වස්තු ටිකක් මැද්දේ ඉපදුනේ කියලා අපිට හිතෙන්නේ. නමුත් හොඳට මතක තබා ගන්න, අපි හැම කෙනෙක්ම උපතින් එක තැනක හිටියේ. හිස් ඉඩමක් විතරයි අරගෙන ආවේ. හිස් ආයතන ටිකක්, හිස් ගෙවල් හයක් විතරයි අපිට තිබුණේ. ද්‍රව්‍ය කාරණා කාම ලෝකයකට අයිති, රූප ලෝකයකට, අරූප ලෝකයකට අයිති කිසිදු වස්තුවක් තිබුණේ නැහැ. මේ කය මම වෙච්ච තැනකවත්, මේ රූප නෑදෑය වෙච්ච තැනකවත් තිබුණේ නැහැ. ඉබ්බන්තු ආයතන ටිකක් තමයි චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්සපච්ච වේදනා කියන දෙනකොට හිස් ඉඩමක් තිබුණේ. ඔතන හිස් වේදනාපච්ච තණ්හා තණ්හාපච්ච උපාදාන කියලා කියනකොට අන්නේ ඉඩමේ ඔබ වගා කළා කාම නිය වස්තු උපාදානය කියලා කියන රූපං අත්තතෝ සමුපසති රූපී ආත්ම වශයෙන් හිතන කම කාම උපාදානය කියන රාන් රිදී මුතු මැණික් කියලා තණ්හාව ඇති වෙනකොට මේ ආයතනයට හිතන කම ඒ ස්කන්ධ ටිකත් ඔබේ මනසේ තියෙන තණ්හා උපාදාන ගති කියන ටිකත් දෙකම එකට එකතු වෙලා ඕගොල්ලන්ගේ මනස පැත්තෙන් ඕගොල්ලන්ගේ ඔළුව හැදුනා සතර මහා ධාතුව තියෙන තැනක මෙහෙම තෙනිනකම ලෝකය අද අපි සැප දුක් විඳින ලෝකය මෙන්න මේ ලෝකය මේ ලෝකය හැදුනේ මෙන්න මෙහෙම නේද කියලා ඔකුළු දන්නේ නැති වෙනකොට ඕගොල්ලෝ හිතන්නේ ඇත්තටම මේ ලෝකේ මෙහෙම දේවල් තියෙනවා අම්මා තාත්තා දුව පුතා සහෝදරයෝ ඉන්නවා ඉතින් ඒ ඉන්න එකේ කෙනෙක් ඒක ඇත්තම වෙලා සතුට වෙලා ඒකෙන් වැසගෙන ඉන්නවා තව කෙනෙක් ඒ ඉන්න ලෝකේ ඇත්ත වෙලා අනේ මේ ලෝකේ දුකයි අම්මා මැරිලා තාත්තා මැරිලා සහෝදරයෝ මැරිලා දුක් විඳින එක දුකක් ප්‍රිය විපයෝග දුක මේ දුකෙන් අපි එතර වී ගන්න ඕනේ කියලා ලෝකෙන් එතර වෙන්න වෙනම ප්‍රතිපදාවක් හොයනවා නිවන් දක්නට උත්සාහවත් වෙනවා ඒ ලෝකෙ ඇත්ත වෙලා යන්න නමුත් ඔබට කියන්නේ මම ඒක නෙවෙයි මේ ලෝකය ඇත්ත වෙලා ඒකේ වැසගෙන ඉන්නවත් මේ ලෝකේ ඇත්ත කළා ඒක දුකින්ද ඒකෙන් එතර වෙන්නවත් හදන්න එපා ඔබ එකක් තේරුම් ගන්න මේ ලෝකය කියන එක සකස් වෙච්ච එකක් ප්‍රත්‍යයෙන් උපන්න එකක් ඒකට හේතු ටික දකින්න මටයි මෙහෙම පෙනෙන්නේ මේ ලෝකය හැදුන හැටි ඔබටයි එහෙම පෙනෙන්නේ මේ ලෝකේ එහෙම පෙනෙන්න හේතු ටිකත් ඔබ දන්නවා චක්කුම් පටිච්ච රූපේච උපජේ චක්ක විඤ්ඤාණ තින්නං සංගති පස්සෝ මෙන්න මේ හිස් ඉඩම මේකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකෙන් හිතේ තියෙන ගති ටිකෙන් තමයි මම මේකේ ද්‍රව්‍ය කාරණා එකතු කළේ ඒ කියන්නේ කනගුණ ආහාරයෙන් හැදුණු පටි ව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූපම කියක් තමයි ඇස් ඉදිරි පිටට එන්නේ. ඒ රූපේ ඇත්ත නොදන්නා කම නිසා මේ මගේ දරුවා කියලා අපි හිතනවා. නිකම් විතරක් නෙමෙයි. දරුවා කියලා හිතුවේ නැතත් ඒ රූප නිමිත්තට බොහෝම කැමැති විදිහට හිතනවා. දෙවනුවට ඒ පෙනුණු දේ මගේ හිත හසුරපු ගතියත් කියන දෙකම එකට එකතු කළා මමගේ විඥානයේ මායාවක් මායාකාරී අත්දැකීමක් ගන්නවා මේ පැත්තේ මෙන්න මෙහෙම වටිනා රූපයක් තියෙනවා කියලා. ඒ පෙනෙන දෙයට වටිනාකම දුන්නේ මගේම මනසින් නේද කියලා දකින්නේ. දැන් ওই දෙකේ ප්‍රතිඵලය ඔයගොල්ලන්ට ලැබෙන්නේ මොකද්ද? බාහිර වටිනා ආය තියෙනවා වගේ. නමුත් මෙතනදී තුන්වත් ඔබට මම මතක් කරන්නේ අද ඔබ විඳින සැප දුක් ලෝකය ඔය විදිහට විඳින්න පුළුවන්කම තියෙන්නේ බාහිර ආයතන ටිකේ වටිනා වස්තු වටිනා දේවල් සත්ව පුද්ගලෝ ඉන්නවා කියලා ඔබට පෙනෙන හින්දායි. ඔය පෙනෙන කම ඔහොම තියාගෙන කවදාවත් ඔබට දුකෙන් මිදෙන්න බෑ. ඒ තියෙන වස්තු තියෙන දේවල් තියෙන පුද්ගලයෝ ලැබෙනකොට සතුටු වෙලා නොලැබෙනකොට දුක වෙනවා කියන එක નિરાයාසයෙන් තියෙන. ওই ලෝකයේ තුල තියෙන ලාභ අලාභ යස ආයස නිද්දා ප්‍රසංසා සැප දුක් කියන ධර්මතා අටක නිර්මිත වෙලා. දැන් තේරුම් ගත යුතුයි ඒබඳු ලෝකයක් මැද්දේ අපි උපන්නා නෙමෙයි. අපි එන්න ඉතලා ඒ ලෝකයේ තිබුණා නෙමෙයි. ඔය ලෝකෙ තියෙද්දි අපි මැරලා යනවා නෙමෙයි. ඔහොම පෙනෙනකම ওই විදිහට පෙන්නන ගතිය මේ ආයතන ටික මේ පුද්ගලයෝ කියලා පෙන්නනකම මට පෙනෙන්නේ මේ. මේ පුතා කියලා, මේ දුවා කියලා, මේ ස්වාමියා, මේ බිරිඳ, මේ අපේ අම්මා කියලා ඕගොල්ලන්ට කෙනා කෙනාටයි තේරෙන්නේ. ඒ පෙනෙනකම හැදුනේ ඇහැට පෙනෙන ටිකකට ස්කන්ධ ටික කෙලස් ටිකක් එකතු කරලා. ඒ හැදෙන ඒ ලෝකයේ හැදෙන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ චක්කුම් පටිච්ච රූපේච උපජේ චක්කු විඥාන තින්නං සංගති පස්සෝ පස්ස පච්චය වේදනා. වේදනා පච්චය තණ්හා, තණ්හා පච්චය උපාදාන, උපාදාන පච්චය භව. දැන් මේ කර්ම භවය. ඔබට මේ වස්තු පැත්තේ පුද්ගලිය ඉන්නවා කියන ගතිය ඔබ තුල හැදුන හැටි බුදුහමර පෙන්නනවා. දැන් ওই විදිහට හැදුන හින්ද ওই විදිහට පේනවා. පේන හින්ද ওই විදිහට ඔබලා සතුටු වෙන්න බැලලා. දැන් ඔබ දන්නවා යම් තාක් අම්මා තාත්තා දුව පුතා සහෝදරයෝ කියලා සිහි කරන්න පුළුවන් දේවල් කොච්චර තියෙනත් ඔබම වපුරපු දේ ඔබට ගමන්න වෙලා තියෙනවා. ඔබම හදාගත්තු ලෝකේ යොබෝ සිහි කරන්න. කියලා ඔබට තේරුම් ගන්නට ඕනේ. ඒ සිහි කරන්න පුළුවන් ලෝකය හැදුන හැටිත් ඕගොල්ලෝ දැනගෙන ඉන්නට ඕනේ. එතකොට දුක නිර්මාණය වෙන විදිහට, දුක විඳින්න පුළුවන් විදිහට දුක ඇති වෙන හේතුව හදාගෙන දැන් අපි දුක් විඳිනවා. දැන් ඔය දුක් විඳින දේ ඇත්ත වෙලා ඔය ඕකෙන් ජරා මරණ දුකෙන් මෙදෙන්ට අජරා මරණ වෙන හොයන්න යන්න එපා. දැන් මේ දුක විඳින දුක ඇති කරපු ලෝක නිරෝධයම නිවනයි. ජරාමර දුක ඇති කරපු ක්‍රමය නැති කළා, නැති කිරීමම අජරාමරකමයි කියලා දකින්න. මේ මම වෙලා, මේ අම්මා තාත්තා වෙලා, මේ දුක වෙලා, මේ දුක ඇති උනේ මෙන්න මෙබඳු දැක්මක් මාතුල හදාගත්ත නිසා කියලා තේරුම් ගන්න නැතුව ඔය දුක ඇත්ත වෙලා දුකෙන් මිදෙන්න නිවන් දකින්නවා කියලා උත්සාහවත් වෙනකොටම ඔගලන්ට මේ දුක ඇත්ත වෙලා ඒකෙම තියෙනවා. ඔගොල්ලෝ මේ දුකෙන් මිදී ගන්න උත්සාහව දෙනකොටම දන්නවා තියෙනවා දුක්ඛ සමුදය ඥානෙ නෑ කියලා. කියන එක තේරෙනවද දන්නේ? යවුරුයිද? එතකොට දැන් අපි දැනගත්තොත් අපි දන්නවා නම් මේ විදිහට පෙනෙන තම උකට අර මම කියන්නේ සමහර ප්‍රේතාත්ම තියනවලු ගංගාවම වල වතුර කිරිල උතුරල යනවා. එයාගේ කර්මයට පේන්නේ ලේසරෝ වගේ. Tamanට ලේසරෝ වගේ පේනකොට කොච්චර තිබහ තිබුණා තියෙන්නේ වතුර. Tamanගේ කර්මයට පේන්නේ ලේසරෝ වගේ. දැන් බොන්න පුළුවන්ද? අතට ගන්නකොට දැනෙන්නේ ලේ. අතට ගන්නකොට සරව දැනෙන්නේ. ආයතන ටික වෙනස් වෙලා කාරණයට. එතකොට එයාට ඒ පේන විදිහටයි සැප දුක් විඳින්න වෙලා තියෙන්නේ. ඒ වගේ ඕගොල්ලන්ගේ කර්මයට මේ සතර මහා ධාතු ටික පේන්නේ දරුවෙක් වෙලා, පුද්ගලයෙක් වෙලා, මම වෙලා. දැන් ඕගොල්ලන්ට විඳින්න වෙන්නේ රූපේ විපරණාම වෙනකොට දරුවා මරන දුක, රූපේ විපරණාම වෙනකොට තමන් ලෙඩ වෙච්ච දුක, තමන්ට පිළිකාවක් හැදිච්ච දුක ඕගොල්ලන්ට විඳින්න වෙන්නේ. එතකොට මේක මේ කර්මයට විපාකයක් කියලා දකින්න. ඒ කර්මය මරණයට ඉස්සෙල්ල එකක් නෙමෙයි. එහෙමනම් අපිට ඒ හේතුව හදන්න බෑ. ඕගොල්ලන්ට මේ විදිහට දරුවෙක් හැටියට පෙන්නලා විඳින දුක පෙර කර්මයක සිද්ධියක් වුණා නම් ඕගොල්ලන්ට විඳින්නම වෙනවා. හදන්න බෑ. පෙර ජීවිතයට යන්නේ අපි. නමුත් පෙර කර්මයට විපාකයක් හැටියට ලැබුණ හිස් ඉඩම ඕකෙ තිබුණේ නැහැ. ওই ජරා මරණ දුක විඳිනුත් ඕකට අද කර්ම කෙලස් ටිකක් එකතු කරලා කර්ම භවය හදාගත්තන ඒ කර්මයට විපාකයක් හැටියට නම් එහෙම විඳින්න වෙන්නේ. මේ විපාකයේ ඔබට විඳින එක නවත්තන්න පුළුවන් කොහොමද? ওই ජාති ජරා මරණ දුක් විඳින එකට නවත්තන්න පුළුවන් භවය නැති කරලා. මේ විදිහට පිනින කම නැති කරලා භවය නැති කරන්න පුළුවන්. සතර මහා ධාතු තියෙන තැනක ওই විදිහට පෙනෙන කම ඔබට නැති කරන්න පුළුවන්. තණ්හා උපාදාන කියන මේ ගතිය ගෙවා ගත්තොත් මේ විදිහට පෙනෙන එක නැති වෙනවා. මේ විදිහට දුක් විඳින එක නැති වෙනවා. ඒ තණ්හා උපාදාන කියන එක ගෙවා ගන්න පුළුවන් චක්කුඹටිච රූපේ චෝපය චක්කු විඥාන තින්න සංගත පස්ව පස්සපච්ච වේදනා කියලා පවතින තැනක ස්කන්ධ ටික ඇත්ත දෙකන. එතකොට මේ උප්පත්ති වශයෙන් ගినాපු හිස් ඉඩමේ සැබෑවටම තිබුණු ස්කන්ධ ධාතු ආයතන ටිකේ සැබෑ తত্ত্বය ඔබ ටික 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 හරි බැලුවා නම් ටික ටික බලනවා නම් ටික ටික හරි පෙන්නනවා නම් ඒ ආයතන ටිකට කර්ම කෙලස් එකතු කළා මේ ආයතන පැත්තේ සත්‍ය පුද්ගලිය වටිනා කියන දේවල් තියෙනවා එනවා කියලා පෙන්නන භූමිය උගුල තුල හැදෙන්නේ එහෙම නැහැදුමු ජරා මරණ දුකෙන් ඕගොල්ලෝ මිදෙන්නේ මරණයෙන් පස්සේ නෙමෙයි යම් වෙලාවක මේ වස්තු පුද්ගල සත්වයේ හැටියට පිනෙන කම ඕගොල්ලන්ගේ දෙවිලා කියනවා පිනෙන හැන දේ තුල රත්තරන් රිදී මුතු මැණික් කියලා තියෙන ඒවා හරියට රත්තරන් කියලා හිතන්න පුළුවන් නමුත් එතකොට ගොඩක් වටිනවා කියලා දැනෙන කම නැතිනම් මුතුමැණික් කියලා පෙනේ හිතන්න පුළුවන්. නමුත් ඒක වටිනාකම දැනෙන්නේ නැත්තම්. පාරේ කඩදාසි කෑල්ලක් දැක්කත් ලෝකයා කඩදාසි කෑල්ලක් දකිනකොට රුපියල් 5000ක් කියලා වටිනාකම ඔයගලගේ මනසේ යෙදෙන්නේ නැති වුණොත් නිකන් කඩදාසි කෑල්ලක් තිබ්බහම නොසලකා යන එක ඔයගලන්ට අපහසුයි. කිසිම අපහසුතාවක් නැහැ. ගන්න හිතෙන්නේ නැහැ. වටිනාකමක් දෙන්නේ නැහැ. හිතන්නේ නැහැ නෙමෙයි. හිතලා ගන්නෑ නෙමෙයි. 5000ක් වටිනවා කියලා පෙන්නනවා නෑ නෑ ඕක වටින්නේ නැහැ කියලා හිතනවා නෙමෙයි. වටිනාකම පෙන්නන්නේ නැති වුණා. ඉබඳු වටිනාකමට පෙන්නන ගතියම ගිවිලා ගිහිල්ලා තිබුණා. දරුවා කියලා පෙන්නන කමම ගිහිල්ලා තිබුණා. මේ කය මම කියලා පෙන්නන කමම විදිලා තිබුණා. මේ දේවල් ඇත්ත වෙලා අද විඳින ජරා මරණ දුක වෙනස් වෙනවා. එතකොට ඒකට කරන්න තියෙන්නේ කෙටි දෙයයි. දැන් අපි දන්නවා මේ බණ ටික අහගත්තාම ලෝකයක් ලෝක සමුදියක් දන්නවා අපි. ඒ කියන්නේ අම්මා තාත්තා දුව පුතා රන් රිදී මුතුමැණික් කියලා මෙහෙම පෙන්නනකම මේ ලෝකයේ හදලා තියෙන කම්මං කෙත්තං කර්මයටයි කියලා දන්නවා. මෙහෙම පෙන්නන හේතුව තියෙන්නේ බඹයක් වුණ ශරීරය තුලමයි කියලා දන්නවා. මටයි මෙහෙම පෙනෙන්නේ. මේ රූපය මටයි අම්මා වගේ පෙනෙන්නේ. මේ මගේ නංගි හැටියට මටයි පෙනෙන්නේ. මට පෙනෙන හින්දයි ඒව කැඩෙන බිඳෙන දවසට මට එහෙම දුක් විඳින්න වෙන්නේ කියලා දන්නවා. එතකොට මට එහෙම පෙනෙනකම මගේම වැරද්ද කියලා. තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකක කෘත්‍යයක් කියන එක දන්නවා. ඒ කෙලෙස් ටික පතිත වුනේ ප්‍රතිසන්දි වශයෙන් ගෙනාවු පිරිසිදු හිස් ඉඩමේ කියලා දන්නවා. ඒ ස්කන්ධ ටිකත් මේ කෙලෙස් ටික දෙකම එකට එකතු වෙලා තමයි මට මේ ඉඩම පැත්තේ මෙහෙම දේවල් පෙනෙන්නේ කියලා දන්නවා. දැන් මේ ජරා මරණ දුක මේ තරම් අඬන්න හිතෙන බිල්ලි වැළඳා ගන්න හිතෙන මේ අන්තිම අසාධාරණයි කියලා තීන්දුව තීරණ කරන බාහිර කෙනෙක් මෙහෙම වැරදි කරනවා කියලා තීන්දුව තීරණ කරන ලෝකයේම හැදිලා තියෙන තමන්ගේ දොස්ටයි කියලා දැක්කාම එයා දන්නවා මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන එක ක්‍රමය මේ ලෝකයේ ඇත්ත වෙලා ඔය මට්ටම තිබුණොත් ඕජ්ජයට පැනලා බෙල්ලි වල දාගත්ත කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මොකද ලෝකේ ඇත්ත වෙච්ච හින්දා ඔය ඉන්න අය කෙරෙහි කැමැත්තෙන් අකමැත්තෙන් ඒ වගේ තැනකම විඥානය ආය ප්‍රතිසන්ද වශයෙන් ගන්නවා යනවා. එහෙනම් මේ ප්‍රශ්නේ සදාතනිකව විසඳන්න තියෙන ක්‍රමය මේ විදිහට පෙන්නලා දුක ඇති කරන හේතුව ගැනයි කලකිරෙන්නේ යා. දුකෙන් මිදෙන්න යා වෙහෙසෙන්නේ නැහැ. ඒකයි මේ දුක දුකන දුක අප්‍රසන්න නම් අත නිබ්බිදි දුකේ දුකේ කලකිරෙන අය කලකිරෙන දුකෙන් මිදී ගන්න දුක ඇති කරපු හේතුව නැති කරන්න විහිසනවා. මේ දුක ඇත්ත කරගෙන දුක පැත්තෙන් වැටෙන් එහාට පයින්න හදන්න එපා. එහෙම බෑ. ජරා මරණ දුක නැති කරන්න යන්නේ දෙන්නේ නැහැ. තම දුකේ කලකිරුණොත් තමන් තමයි කලකිරෙන්න වෙන්නේ. මේ විදිහට වස්තු ටික ආයතන ටික මේ විදිහට පෙන්නන ක්‍රමගෙන කලකිරෙනවා. කලකිරිලා එයා ක්‍රමවේදයක් හොයනවා. මේ විදිහට ලෝකයේ පෙන්වන මේ ගතියෙන් මිදී ගන්න. එතකොට එන උත්තරේ තමයි මේ පෙනෙන හැම දෙයක තණ්හා උපාදාන වෙන ක්‍රම නවත්තන්න විතරයි තියෙන්නේ. එතකොට මේ භවය අතහැරෙනවා. කර්ම භවය කියලා කිව්වේ මේ බාහිර ආයතන පැත්තේ මේ විදිහට වටිනාකමට පුද්ගල භාවයට පෙන්වන ගතිය ගෙවෙනවා තමයි. එහෙනම් තණ්හා උපාදාන ගෙවා ගන්න මොකද ගන්න? සම්මාදිට්ඨි. ප්‍රතිසන්දි වශයෙන් පැමිණ ස්කන්ධ ධාතු ආයතන ටික ඇත්ත ඇති හැටි හැම වෙලාවෙම පෙන්වනවා. ඕක පෙන්වනක තම විදර්ශනා කරනවා කියන්නේ. ඒ පෙන්වනකොට පෙන්වුවට දකින්න අමාරු. ඒ හින්දා චිත්ත සමතයක් උදව් කරගන්නවා. කාය වචන දෙක අසංවර නිසා චිත්ත සමතය අපහසු. සීලයේ පිළිහිටලා සමතකමට හනකින් හිත වඩවඩ ස්කන්ධ ධාතු ආයතන ටික නුවණින් ඇත්ත ඇති හැටි බලනවා. පෙන්වනවා. පෙන්නන්න මේ ස්කන්ධ ආයතන ටිකට, ඒ කියන්නේ පෙනෙනකොට ඇහෙනකොට කෙලෙස් එකතු වෙන ප්‍රවණතාවය අඩු වෙනවා ටික ටික. ඒක අඩු වෙන්න භවය ගෙවෙනවා. ඒ කියන්නේ ආයතන ටික පැත්තේ ලෝකයක් මවල ලෝකයක් හදලා පෙන්නන ක්‍රම තමන් තුලින් දිය වෙනවා. යම් දවසක ඔබ රූපේ හොඳට පිරිසිඳ දැකලා ඉවරද රූපය අනුව නචකින්ච ලෝකේ උපාදීති. තණ්හා උපාදාන වශයෙන් කිසිදු රූපයක් ගන්නෑ. අත්ති කායතුව 50 සතිපත්චපත්ිතා හොත් සත්‍ය පුදුලනෝ කායපමණක් ඇත්තේ රසිය හොඳින් ඉලබසිටි. ඔබේ ඔළුව හැදෙනවා, පෙනේ නෑ හැම පැත්තේ තියෙන්නේ මෙන්න මෙහෙම ස්කන්ධ ටිකක් කියලා. ඔබට පුද්ගලිය සත්‍යය නිසා වටිනා කියන වස්තු විනාශ වෙලා දුකෙන් තියෙන හේතු අයින් වෙනවා ටික ටික. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩල දුක ඇති කරපු හේතුව අයින් කළ ලෝකයේ මේ විදිහට පෙනෙන කම ඔබතුලින් දුරස් කිරීමම නිවන කියලා දකින්න. එහෙම නැතුව මේ ලෝකයේ ඇත්ත වෙලා දුකෙන් ඉක්මනට පැනගන්න එහා පැත්තට පයින් හදන්න එපා. එහෙම එකක් නැහැ. ආර්ය ධ්‍යානයකට එහෙමපත් වෙන්න උත්සාහවත් වෙන්න එපා. මේ දුක කියනක ජීවිතය කරගෙන එහෙම ධ්‍යාන නැහැ. ආර්ය ධ්‍යාන කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ ස්කන්ධ ටිකේ ඇත්ත ඇහිටි දකින්න හොඳ සමාධියක් උදව් කරගන්නවා නම් සමාධිය උදව් කරගෙන මේ ඇත්ත දැකලා මේ හේතුව ගෙවුවහම මේ ලෝකේ නැති වෙනවා කියලා දන්නවා මිසක මේ ලෝකයේ තියෙද්දි මේක යට වෙලා ඉක්මනට ධ්‍යානයක් වගේ මුකුත් නැති තැනක ඉඳගෙන ඉන්න හදන්නේ නැහැ. ඒද පුද්ගලයයි. ඉතින් මෙතනදී මට ඔයගලන්ට මතක් කරන්න තියෙන එකම දේ තමයි අපේ ජීවිතේ කවදාවත් මුළු සසරදිම කළේ කිසිම දවසක මේ ආයතන ටිකේ සැබෑම ශුන්්‍යත ස්වභාවය ළඟට කවදාවත් කිට්ටුනේ නැති එක. පුරාණ කර්මයට පිරිසිදු ශුන්්‍යත ස්කන්ධ ධාතු ආයතන ටිකක් හම්බ වුණාම උපදින හැමතැනකම කළේ ඒකට වර්තමාන කෙලෙස් කර්ම ටිකකින් පුද්ගලිය සත්‍යයේ ඉන්නවා කියලා පෙනෙනකමක් හදාගන්නවා. හදාගෙන ඒකේ සතුට වී දුක් වී ඉඳලා ඒ නිමිති ටික ඇත්ත කරගෙනම ආයත් ප්‍රතිසන්දි වශයෙන් ආයත් හිස් ඉඩමක් ගන්නවා. ආයත් ගත්ත ඉඩම වගා කළාම වගා කරපු භෝග වලට තණ්හාව එනවා. කෙසෙල් හිටෙව්වා, අඹ හිටෙව්වා, පොල් හිටෙව්වා. ඊට පස්සේ ඒ කෙසෙල් වලට, පොල් වලට, අඹ වලට තණ්හාවම ආයත් ඉඩමක් ගන්නවා. ආයත ලැබෙන හිසීට ඕගොල්ලෝ කෙසෙල් හිටවනවා, පොල් හිටවනවා, අඹ හිටවනවා. දැන් ඕගොල්ලෝ හිටව ඕගොල්ලට ඕගොල්ලෝ තණ්හා කරන්නේ. කවදාවත් හිසීඩමට නෙමෙයි. දැන් කෙසෙල් ටිකේ වටිනාකමක් තියෙනවා, අඹ ටික වටිනවා, පොල් වටිනවා, මෙච්චර ගානකට දුන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒ කෙසෙල් පොල් අඹ කියන ටිකේ තණ්හාව නිසාම ආයත කෙලවරක් නැති කතාවක්. ඒ වගේ හිස් ආයතන ටිකේ ඇත්ත නොදන්නා කම නිසා සත්වයේ ඉන්නවා, පුද්ගලයේ ඉන්නවා, වටිනා දේවල් තියෙනවා කියලා බැලුවාම බලපු හිඳ සත්‍යෝ පේනවා, පුද්ගලයෝ තියෙනවා පේනවා, වටිනා දේවල් තියෙනවා කියලා පේනවා. ඒ වටිනා දේවල් වලට ඕගොල්ලොම තණ්හා කළාම, ඉන්න සත්‍යන්ට පුද්ගලයන්ට ඕගොල්ලොම බැඳුනහම ඒ තණ්හාව නිසා ආයත් ප්‍රතිසන්දි වශයෙන් යනවා. ආයත් හිතේටම ආයත් ඊටම දිහා පුද්ගලයෝ ඉන්නවා කියලා බලනවා, වටිනාකම් තියෙනවා කියලා බලනවා. බලන හිඳ එහෙම පේනවා. ඔන්න දැන් පෙනෙන වටිනා දේට ඕගොල්ලෝ කැමති. ඉන්න ආයත ගොඩක් ආදරේ සෙනෙහසයි. ඔන්න ඒ අය කෙරෙහි තණ්හාවෙ මේ වස්තු කෙරෙහි බැඳීමේ ආයත් ප්‍රතිසන්දි වශයෙන් යනවා. මේ විදිහට කෙලවරක් නැති කතාව. එකම එක ජීවිතයක හරි වගා නොකර හිටියොත් හරි මේ හිස් ඉඩම හම්බුනේ ඇත්ත ඇති හැටිය. මේ ඉඩමේ ඇත්ත ඇති හැටියම පෙන්වුවා. ඕගොල්ලන්ට සත්‍ය පුද්ගලයෝ වටිනා කියන දේවල් හම්බ වෙන්නේ. කාම ලෝකේ උප්පත්ති වශයෙන් යන්න දෙමව් කිවනේ. උප්පත්ති වශයෙන් යන්න තමක් නැහැ. ඊට පස්සේ මේ ඉඩම පිරිසිඳ දැක්කම රූප භවයට භවයේ රූප ලෝකෙත් නැහැ ඇතුලේ. ඔය ඉඩම හොතට තව ටිකක් පිරිසිඳ දැක්කම අරූප ලෝකෙත් නැහැ. ඔබට සිහි ඉඩමේ ඇත්ත ඇති හැටි මේ ස්කන්ධ ධාතු ආයතන ටිකේ ඇත්ත ඇති හැටි දන්නා වූ දක්නා වූ සිහි නුවණ ටිකදී. සිහි නුවණින් හටගත්තු ස්කන්ධය ප්‍රත්‍ය නිරුද්ධ වෙනවා, නිරුද්ධ වෙනවා කියලා නුවණින් පරිහරණය කළ හැකියි. මේ ආයතන ටික ඇතුලේ ඔබට ලෝකයක් නැහැ. ලෝකේ නිදිලා ස්කන්ධ පරිහරණයක් කරනවා. ස්කන්ධ ටික ඇසුරු කරන ජීවිතය සහිතව තමන් නැහැ ඒකේ. දේවෝගේ සහෝදර ඥාති හිතයි නැහැ ඒකේ. රන් රිදී මුතුමැණික් නැහැ ඒ ඉඩමේ. එයා ඉන්නේ තනියම. තණ්හාව ඇති වෙන්නේ දෙවන්නේක් නැහැ. තව ද්‍රව්‍යයක් තියෙනවා නම් ද්‍රව්‍යයට අයිතිකරුවා ඉන්නවාමයි. තමන් හිටියොත් තමන්ට මොනවා හරි දෙයක් තියෙනවාමයි. කෙනා නැති නිසා දේවල් නැහැ, දේවල් නැති නිසා කෙනා නැහැ. ආයතන ටිකට ගැන නුවණයි. නුවණ යම්සේද ආයතන ටිකේසේ, ආයතන ටික යම්සේද නුවණේසේ. මෙන්න මේ තැනට තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේ ශුඤ්ඤතෝ ලෝකේ අවේක්ෂේය එවං මච්චුරාජාන පස්සති. මහණෙනි මේ ලෝකේ ශුන්‍යයෙන් බලන්න. මර රජතමේ නොදකින මාර්යාගේ දැක්මට යන්න වෙන්නේ. ඒ හින්දා එක දෙයක් විතරක් ඕගොල්ලන්ට මතක් කරනවා. මේ දුවල පුතාල මිනිස්සු යාන වාහන ඉදකඩම් මෙහෙ ගොඩාක් දේ තියෙනවා කියලා පේන්නේ ඕගොල්ලන්ටයි කියන එක මතක් කරනවා. ඒක ඕගොල්ලන්ගේ කාර්මික විපාකයක් කියන එකත් මතක් කරනවා. ඒක ප්‍රතිසන්දි වශයෙන් එනකොට ඔබවත් මමවත් අරගෙන ආවේ නැහැ කියලාත් මතක් කරනවා. ඒක ඇත්තට අමාරුයි අපිට. බලන්න අද ඔබේ ජීවිතේ වටපුටාවේ ඉන්න අය කවුරුවත් ඔබ ඉස්කෝලේ යන කාලේ හිටියද කියලා? අද ඔබ යම්තාක් දුක් විඳින සතුටු වෙන නිමිති ටිකක් මගේ වෙලා ඔබේ වටේ පිටේ තියෙන ඔබ උපත් වශයෙන් එනකොට අරගෙන ආවම පුංචි කාලේ ඉඳලම තියෙන්න ඕනේ නේද? නම පුංචි කාලේ පැත්තකින් තබද්දී ඔබ ඉස්කෝලේ යන කාලේවත් හිටියද මේ දරුවා ස්වාමියා බිරින්ද මේ අසල් වැසියෝ මේ ගෙදර තියෙන බඩු මුට්ටු ඒව මම මගේ වෙච්චකම ඈ තිබුණද? එහෙනම් ද්‍රව්‍ය කාරණා තියෙන ආයතන ටික මත්තුමතු ස්කන්ධයන් පෙන්නන ඇහෙන ක්‍රම ඇති කරන ආයතන ටිකක් හදාගෙන ආවා. ඒ ආයතන ටිකට එතන එතන කොතනදී හම්බ වුණා? මේ පරිසරදී හම්බ වුණත් මේ වගේ හිස් ඉඩමමයි තියෙන්නේ. ඒ තුල සතුටු වෙන දුක් වෙන නිමිති ටික ගෙනාවේ හදාගත්තේ ඔබයි. ඔබ යාදිසම් වපතේ බීජං තාදිසං හරතේ ඵලං. යම් යම් ආකාරයට බීජ වපුරයිද ඒ ආකාරයටයි මොකද ඵලය ගෙනත් දෙන්නේ. ඔබ නම් වටිනවා කියන කෙනින් බැලුවේ ඔබටයි වටින්නේ. දැන් වටිනා දේ විනාශ වෙන දුක් විඳින්න දෙයි. ඔබගේ ඔබ නම් දරුවා කියලා බැලුවේ ඔබටයි දරුවා කියලා පේන. දැන් ඔබට දරුවා නිසා සැප දුක් විඳින්න බෑ. ඔබ නම් අම්මා කියලා බැලුවේ ඔබටයි අම්මා කියලා පේන. ඔබ නම් මේ කයට මම කියලා බැලුවේ දැන් ඔබටයි මේ කය මම කියලා පේන. ඒකට මේ කයට මොන හරි වෙනකොට ඔබට සැප දුක් විඳින්න බෑ. එක දෙයක් තේරුම් ගන්න මෙහෙම පෙනෙන එක මගේ කර්ම විපාකය. අද මෙහෙම පෙනෙන හින්දායි මට මෙහෙම සැප දුක් විඳින්න වෙලා තියෙන්නේ. ඔබ කලකිරෙන්න ඕනේ දුකේ. දුකේ කලකිරුනහම ඊගාවට ඔබට කලකිරෙන දුක්ඛ සමුදය. මේ විදිහට පෙනීම ඇති කරපු ධර්මතාවයටයි මම ඊගාවට කලකිරෙන්න වෙන්නේ. ඊට පස්සේ ඔබ රෑ දවල් වෙහෙසෙනවා අප්‍රමාදීව මොකටද? සමුදය දුරු කරගන්න. සමුදය දුරු කිරීම නිරෝධිය. මේ විදිහට පෙන්නන ක්‍රම ගෙවා ගන්න ඔබ වෙහෙසෙනවා. ඔබ දැන් දන්නවා මේකේ ප්‍රතිඵලය මට ලැබෙන්නේ මරණයෙන් පස්සේ නෙමෙයි. මේ විදිහට හේතු ටිකකින් මෙහෙම පෙන්නන කම හදාගෙන ඒකට විපාකෙ දැම්ම මම විඳිනවනේ. මේ හේතු වයින් කළ පෙන්නන කම වෙනස් වුණොත් මට ඒකේ සුවය විඳින්නෙත් මම. ඒ පෙනීම විනාස වෙච්ච දවසේ ඉඳලා තැන ඉඳලා ශරීරය ඉඳලාමයි කියලා දන්නවා. මේ විපාකෙන් මිදෙන්නේ මම, මේ දුකෙන් මිදෙන්නේ. ඒ හින්දා අප්‍රමාදීව ඇත්ත ඇති හැටි බලනවා ස්කන්ධ ධාතු ආයතන ටිකේ. ඒ හින්දා රූපේ පිරිසෙන් දකින්න හොඳට සතර සතිපට්ඨාන කායගත සතිය වඩන්න. කායගත සතිය වඩන්න 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 රූපය ගැන හොඳට අවබෝධයක් ලැබේ. ඒ අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න ඔබට රූපය ආරම්භය තණ්හාවෙන් හිත ඇසුරු කරන, රූපය ආරම්භය දික්ටි සහගතව හිත ඇසුරු කරන ගතියයි කැපෙන්නේ. ඒ වාරයක් ගන්න බාහිරය තුල ලෝකයක් තියෙනවා කියලා පෙන්වනකම ඔබ තුල හදන ක්‍රමය අතහැරෙන ලෝකයක් බඹයක් වම්න ශරීරය තුල ඔබට මෙහෙම පෙන්වනකම හදලා තියෙන බඹයක් වම්න ශරීරය. ඔහොම පෙනිලා සැප දුක් විඳින ඔය හේතුව හැදලා තියෙන බඹයක් වම්න ශරීරය. ඔය හේතුව අයින් කර ගන්න ඔබට දෙන්නේ නැතිවීම තියෙන්නේ මෙහෙම පෙනෙනකම ලෝක නිරෝධය. පෙනෙනකම නැති කරන්න තියෙන්නේ ඔබටමයි, ඔබ කෙරෙහිමයි. ඒ සඳහා ප්‍රතිපදාව තියෙන්නේ සිහිනුවන යොදා ගන්න තියෙන්නේ ඔබටමයි. ඒ හින්දා බම්බයක් පමණ ශරීරය තුලින්ම බුදුහාමුදුරු ලෝකයේ පෙන්වුවා මෙහෙම පෙනෙනකම. ඒකට හේතු ටිකක් පෙන්වුවා මේ ලෝක නිරෝධය. මේ විදිහට පෙනෙනකමේ පෙනෙන තැන අයින් වෙනකමත් බමයක් පමණ ශරීරයෙන් ඒකට තියෙන හේතුවත් මාර්ගයත් සම්මාදිට්ඨිය. මේ ලෝකයේ කෙලවරට නොගොස් මොකද ලෝකයේ කෙලවර? ශුන්‍යතාවය. ලෝකයේ කෙලවරට නොගොස් ඔගොල්ලන්ට දුක් කෙලවර කිරීමක් කරන්න බෑ. මේ ලෝකෙ මැද්දේ ඉඳලා මෙබඳු ලෝකයක් මම හදාගත්ත මෙන්න මේ වගේ තැනකට කෙලෙස් කර්ම ටිකක් තියලා නේද කියලා. මෙතන කෙලෙස් කර්ම ටික නොතිබුවොත් මේ ලෝකෙ නිදහස් වෙනවා කියලා දැකලා සිහියතු නුවණ ඇතු ඔබ ලෝකේ කෙරවලකට ගියොත් මේ ස්කන්ධ ධාතු ආයතන ටික සිහියතු ඔබ පරිහරණය කළොත් මේ ලෝකේ එතනට යනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි මට කියලා දෙන්න තියෙන්නේ. ඕගලන්ට අපේ ස්වාමීන් වහන්සේලා තවත් උපකාරක ධර්මතා ටිකක් හඳුන්වලා දෙයි. විශේෂයෙන්ම ඕගලන්ට පුදුම හිතෙයි ඕගොල්ලෝ දන්නේ කියන්නේ දැන් අපිට හිතෙන්නේ ඇත්තටම මේ ඉන්න පුද්ගලයමයි පෙනෙන්නේ, සත්‍යමයි පෙනෙන්නේ කියලා. අපි මේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා කෙනෙකුට ඉස්සෙල්ලාම වස්තුවක් පෙනෙන්නේ කොහොමද කියන එක කෘත්‍රිම වේගුළු ඇහැක් හදලා ඇස්වලට රූප රූප පෙන්නලා රූප වැටුනහම ඇහැකිට රූපයක් ඉස්සෙල්ලාම පෙනෙන්නේ මොන තැනද මොන විදිහටද කියලා පෙන්නනවා. එකත් ඕගලන්ට දෙන්න. ඒ වගේම ඕගලන්ගේ ප්‍රඥාචර්යාවට උපකාරක ධර්මතා රාශියක් අපේ ස්වාමීන් වහන්සේලා හදාගෙන තියෙනවා. ඒ ටිකත් ඕගලන්ට දෙන්නයි. එතකොට ඕගලන්ට තේරේ මොනතරම් ඇත්තක්ද එහෙනම් ආයතන ටික සත්ව පුද්ගල භාවයෙන් තොර ශුන්‍යත යමක් තියෙන්නේ කියන එක කියන එකත් අපිටයි ලෝකෙ මෙහෙම පෙනෙන්නේ කියලා කියන එකත් මොනතරම් ඇත්තද කියලා පෙනෙයි ඕගලන්ට. ඒ සඳහා නවීන තාක්ෂණය අපි උපයෝගී කරගමු. වර්තමාන දිනු වෙලා තියෙන ක්‍රමවේද උදව් කරගත්තාම අපිට බොහොම පහසුයි. වර්තමානයේ භෞතික විද්‍යාව දියුණු වෙන්න දියුණු වෙන්න බුදුදහම පෙන්වන අර්ථයේ බබලනවා මිසක පිරෙහෙන්නේ නැහැ. මොනතරම් ඇත්තද අවුරුදු දහස් ගානකට ඉස්සලා බුදුරජාණන් වහන්සේ කියලා තිබුණු දේ කියන එක ඒ ඇත්තම මතුවෙනවා මිසක ඒක එන්නේ යට යන්නේ නැහැ. මොකද කිසියම් දේව සංකල්පයක් මත ගොඩනැගුණු දර්ශනයක් නොවන නිසා මේක. ඒ වගේම බුදුහාමුදුරුවෝ විශ්වයේ තියෙන ලෝකයේ කියලා බාහිර තියෙන දෙයක් නොකිය ඔබට පෙනුණු ඔබ ගාවම තියෙන දේ කියපු නිසා ඔබට බය නැතුව යම් දවසකදී ওই ටික දැක්කොත් හරියට සුවක්ඛාතෝ භගවතෝ දම් බුදුරජාණන් වහන්සේ මනාවකට මේක කියලා තියනවා නේද කියලා තේරෙයි. ඔබ ගාව ඔය ඔබට දුක ආපු ලෝකය ඔය ලෝකේ හැදුන හැටි ඔය ලෝක නිරෝධයත් ඔකට තියෙන ප්‍රතිපදාවත් බුදුරජාණන් වහන්සේ පෙන්නේ. ඔබ යම් දවසක චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා කියන්නේ ඔබට ওই ටික තේරුනොත් ඔබ ඕගොල්ලෝ මොකද සුවක්ඛාතෝ භගවතෝ දම්ම භාගතුන් වහන්සේ මනාවකට මේක පෙන්නලා තියනවා නේද කියලා. ඒ කියන්නේ මෞමල දුක විඳින එක තමයි ලෝකේ. ඒ ලෝකේ හැදුනේ කොහොමද? ඒ රූපය අම්මා හැටියට පෙන්වන ක්‍රම හැදුණු දවසේ. එතකොට ඒ නිසා ගිලපස් ටිකක් ගන්න අරගෙන මේ පොඩි ආමුදුගුල්ලෝ පෙන්වන උපකාරක ධර්මතා ටිකක් තේරුම් ගන්න. ඊට පස්සේ මම විදර්ශනා භාවනා කරන්න හැටි ප්‍රයභාගයක් කරගන්න කියලා දෙන්න. සමත කමතහන් වඩන හැටි කියලා දෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් ටික ටික ඕන තත්ත්ව කරලා ප්‍රායෝගික වෙන්න. මේ ටික බලන්න ගිලම්පත ටික උතුරන්න. ඊට පස්සේ මම භාවනා කරන්න හැටි ටිකක් කියලා දෙන්න. හොඳයි එහෙනම් කෙරුවට.